හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් මේ නිසරවණේ පවත්වන 199 වන භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ අපි සියලු දෙනාම ඒ සඳහා මුලපිරීමක් වශයෙන් নমස්කාරය කියමු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. හඳ අදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ප්‍රශ්න හතක් ලැබිලා තිනවා. කමටහන් ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. සක්මන් භාවනාව මා ඊයේ සක්මනට පිවිසුනේ සිත කයට අරගෙන ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමිනි. පාදවල යටිපතුලේ ස්පර්ශයට සිත යොමු කරමින් සිටින විට වැලි කැට කිහිපයක්ම කකුලේ ඇනීමෙන් වේදනාවක් ඇති වූ බව දැනුණද එය මෙනෙහි නොකරම සක්මනේ යෙදුණෙමි. ඉන්පසු වම් පායට තද බවක් දැනුණු අතර දකුණු පායට සැහැල්ලු බවක් දැනුනි. තවදුරටත් සක්මනේ යෙදෙන විට පා දෙකටම සමානව තද ගතිය සැහැල්ලු ගතිය දැනුනි. ඒවා ගැන මෙනෙහි නොකර සක්මන් කර අතර සක්මන පිළිබඳ අවබෝධයක් නැතුව ගියාසේය. පසුව ටික වේලාවක් වාඩි වී සිට නැවතත් සක්මනේ යෙදුණෙමි. අද දින සක්මන් කරන විට කුරුළු ශබ්ද සිත වෙනත් ශබ්ද ඇසුනද සක්මනට සිත යොමු කර වූ නිසා සිත විසිරුනේ නැත. ඉන්පසු මා සක්මන නිමා කොට පර්යංකයට පැමිණෙමි. පර්යංකය සක්මනේ පිහිට වූ සිත සමගින් පර්යංක භාවනාවට ඉඳගතිමි. ඉන්පසු ආනාපානා සති භාවනාවට හිත යොමු කළෙමි. නාසයෙන් ගන්නා හුස්ම උදරය කරා පැමිණ අපස උගුර දිගේ පැමිණ නාසයෙන් පිටවෙන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. පසුව හුස්ම උණුසුම් බව තේරුම් ගත්තෙමි. හුස්ම ගන්නා ආකාරයත් පිටවෙන ආකාරයත් මා පැයක පමණ වේලාවක් හොඳින් බලා සිටියෙමි. වේලාව ගත වෙන බව මාහට නොදෙනුනි. සමහර අවස්ථාවලදී අපැහැදිලි රූප මා ඉදිරිපිට දිස්සුවත් මා ඒවා ගැන සිත යොමු නොකොට හුස්ම දිහා පමණක් බලා සිටියෙමි. ස්වාමීන් වහන්ස මින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන්න ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදේශක් පතමි.
හරි. විශේෂ يعني මුකුත් සකස් වෙ යුතු තරක් නැහැ. කළලා තිනවා හොඳයි. සංඥා මොනම හරියාව නම් ඒ කියන්නේ විවිධාකාර රූප පෙනුනා නම් ඒවා එහෙම මගහැරලා දාන්න. ඒ කියන්නේ ඒවා ඔස්සේ යන්න එපා. කෙලින්ම අපිට දිගටම ආනාපාන සතියත් එක්කමයි යන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන් සකස් වෙ යුතු දෙයක් නැහැ. මේක සෑහෙන දුරට ඉතින් බහුලීකృత වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මුලින් සතිය පිහිටව ගන්නවා. සතිය පිහිටව ගත්තට පස්සේ තමයි මේකේ අපිට තියෙන සියුම් වෙනස්කම් තේරෙන්න ගන්නෙ. ඉතින් තව ටිකක් ඔක දියුණු කරගන්න පුළුවන් අපිට මුලින් ආස්වාසයේ හසු වෙන්නේ ටිකක් මැද ප්‍රදේශය. يعني රළු ප්‍රදේශයක් පමණයි. හැබැයි මේ ආස්වාසයක් ඊටාම සියුම්ව පටන් ගන්නවා. ඒ සියුම්ව පටන් ගන්න හරියත් මට පුළුවන් ද සතියට හසු කරගන්න කියලා පොඩ්ඩක් තව ටිකක් මේක දිහා සමීප වෙලා බලන්න උත්සාහත් වෙන්න. එතකොට අර මුලදී ආස්වාසයේ හම්බුණාට වඩා තොරතුරු ටිකක් හඳුනා ගන්න පුළුවන්. ඊටාම සියුම්ව පටන් ගැනීමක් ඊළඟට ටිකක් ඒ දැනීම වර්ධනය වීමක් ඊළඟට ඒ දැනීම ක්‍රමානුකූලව අඩු වෙලා ගිහිල්ලා නොදැනී යාමක්. ඊළඟට ඊළඟ ආස්වාසය නෙමෙයි ප්‍රස්වාසය පටන් ගැනීමක් ඒ දැනීම වර්ධනය වීමක් ඊළඟට දැනීම අඩු වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නොදැනී යාමක් නොපෙනී යාමක්. ඉතින් මේ විදිහට තව ටිකක් අර හුස්ම රැල්ල දිහා සමීපව බලන්න පටන් ගත්තාම අන්න අපේ හිත තවතුරටත් ඒකේ নিমগ্ন වීමක් හොඳට සමීප වීමක් සිද්ධ වෙනවා. තව තව හිත සමාධිමත් වෙනවා. ඉතින් ඒ සඳහා උත්සාහත් වෙන්න මේ කළා තියෙන හොඳයි.
ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මා කීප වාරයක් නිස්සාරණ සීනාසනේ භාවනා වැඩසටහන් වලට සහභාගී වූ යෝගියෙක්මි. මේ වන විට මා ලබා ඇති අත්දැකීම් මෙසේ දක්වමි. සක්මන් භාවනාව ආරම්භයේදී සක්මනේහි ආනිසංස සිහි කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ගමනින් නැවැදීමි. වම දකුණ වශයෙන් මෙනෙහි කරමින්ද, পায় ඔසවනවා තබනවා වශයෙන් මෙනෙහි කරමින්ද, পায় ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන් මෙනෙහි කරමින්ද, එක් ක්‍රියාවක් මළුවතුව දෙපසට වාර 3-4ක් බැවින් සක්මන් කරමි. විනාඩි 10ක් 15ක් පමණ ඉසේ සක්මන් කළ පසු පාදයේ බිම තබනවත් සමගම පොළවේ ගැටෙන ආකාරයන් පළමුව විලුඹද ඊළඟට පාදයේ පෙර කොටසද ඊළඟට ඇඟිලි වශයෙන් නිරීක්ෂණය කෙලිමි. ඊළඟට ඇඟිලි පෙත්තස පොළවට තදවන බවත් ඒ සමග අනිත් පාය පොළවෙන් එසවෙන බවත් නිරීක්ෂණය කෙලිමි. නිරීක්ෂණ කළදී පාය බිම තැමීමේදී පායට දැනෙන කර්කශ ගතිය පටවි ධාතු ගැටීම් වශයෙන්ද වර්ෂා දිනට පසු දින දැනුණු තිත ගතිය ආපෝ ධාතු වශයෙන්ද අවව වැටුණු තැන්වල පැවති මද උණුසුම් ගතිය තේජෝ ධාතු වශයෙන්ද නිරීක්ෂණය කෙලිමි. පාය තබන අවස්ථාවලදී අත් දකින රළු කර්කශ අපහසුතාවය පාය බිම තැබීමේ හේතුවෙන් ඇතිව ඵලය බවත් නිරීක්ෂණය කෙලිමි. පාය නැවත එසවීමේදී එම අපහසුතාවය ඊළඟ පියවර තබන තෙක් නැතිවන බැවින් පාය බිම තැබීම හේතුවෙන් හටගත් අපහසුතාවය නම් ඵලය පාය එසවීමේදී හේතුව නැතිවන බැවින් ඵලයද නැති වූ බව නිරීක්ෂණය කෙලිමි. සක්මණෙහි තුන්වන සහ හතරවන අවස්ථාවේදී එනම් ඔසවනවා තබනවා සහ ඔසවනවා ගෙන යනවා තබනවා පය එසවීමට සිතක් ඇති වුණා. පය එසෙව්වා වශයෙන්ද පය තැබීමට සිතක් ඇති වුණා. පය තිබ්බා වශයෙන්ද මෙනෙහි කරමි. මේ ක්‍රියාවේදී පය එසවීමට හා තැබීමට පහළ වූ සිත් දෙක පය එසවීමත් තැබීමත් සමග නැතිව යන හැටි නිරීක්ෂණය කළෙමි. මෙම ක්‍රියාවේදී සිතක් පහළවීම ක්‍රියාව සිතක් පහළවීම ක්‍රියාව යන ක්‍රියාවන් අතර කාලයේ ඉතා කෙටි බැවින් හුදෙක්ම මෙනෙහි කිරීමට පමණක් සීමා කිරීමට සිටුවේ. එහෙත් එහි අඩුවක් ඇති බවක් නිරීක්ෂණය නොකළෙමි. මා ලැබූ අත්දැකීම් ඉහත කරුණුවලට අමතරව තනි වූ සක්මන් මළුවකදී වඩා හොඳින් හා ඉක්මනින් භාවනාව සාර්ථක වන හේයින් ඒ සඳහා වැඩි කැමැත්තක් පැන නැගුණි. එකම මළුවක නිතිපතා සක්මන් කිරීම නිසා පහසුවෙන් භාවනාවට සිත ආකර්ෂණය වන බවට හැඟීමක් මා තුළ ඇති විය. පසුගිය දින කිහිපය තුළදී ක්‍රමයෙන් සිත පිට යාම අවම වීම අද්දුටු වෙමි. සක්මන් මළුවේ ගත කරන කාලය පිළිබඳව තැකීමක් නොපාතී. තනි වූ ස්ථානයකදී සක්මන සාර්ථක වේ යයි හැඟීමක් ආරම්භයේදීම දැනේ. ටික වේලාවක් සක්මන් කළ පසු සක්මනේ ඒ අවස්ථාවලදී කළදී සිතාමතා කරන්නක් නොව ඉබේම සිදුවන්නක් බව වැටහි. සියලු ක්‍රියාවන් මිමිනීමකින් පවා නොකර හුදෙක් මනසින්ම සිදු කෙරෙන බව නිරීක්ෂණය කළෙමි. ආරම්භක අවස්ථාවට වඩා වැඩි කාලයක් තුන්වන සහ හතරවන අවස්ථාවලට අවශ්‍ය වේ. ඉදිරි කටයුතු දේ පිළිබඳ උපදෙස් පතමි.
නැ කළලා තිනු හොඳටම හොඳයි. ඒ කියන්නේ පරිසම්පාද පැත්තකට පොඩ්ඩක් මේ ගිහිල්ලා තිනවා ඒකත් හොඳයි. ඉතින් අපිට ටික ටික ওই වගේ හේතුඵල සම්බන්ධය වැටහෙනවා නම් ඒක નિરાයාසයෙන් තේරෙන්න ගන්නවා නම් ඒ කියන්නේ හොඳට ප්‍රඥා පැත්තක් අවදි වෙනවා. ඒ වගේම මේ පැත්තට හිත යොමු කරන එකත් වැදගත්. මොකද අපි අර ඔහේ යන්නන් වාලේ යනවා වෙනුවට මේ පොඩ්ඩක් මෙතන මේ හේතුඵල සම්බන්ධයක් තියෙනවය. ස්පර්ශයක් නිසා යොන්න මේ වේදනාවක් දැනීමක් හටගන්නේ. ඊළඟට ඒ හටගත්ත වේදනාවත් මේ ස්පර්ශය නැති නිසා නැතිවීම තුලින් නැති වෙලා යනවය. කියන එක අපිට කියන්නේ ක්‍රමානුකූලව වැටහෙනවා නම් ඒ තරමටම හොඳයි. ඉතින් ඒ ඇත්තම ඔය මේ ස්පස්සපච්චා වේදනා කියන ඒ යුගලය අපිට පටිසමුපාදය හඳුන ගන්න තියෙන ඉතාම පහසු තැනක්. විශේෂයෙන්ම භවනාවේදී ඒ යුගලයේ තමයි හුඟක් යෝගීන්ට පහසු වෙන්නේ මේ පටිසමුපාදයට හොඳට බැස ගන්න. කියන්නේ පටිසමුපාද මූල ධර්මයේ හොඳින් වටහා ගන්න තියෙන හොඳම සම්දිස්ථානයක් තමයි එතන. ඉතින් ඒක සක්මන් භාවනාදිත් කරන්න පුළුවන්, ආනාපාන සතියදිත් කරන්න පුළුවන්, වේදනානුපස්සනාවදිත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සතියේදී දැන් මේකෙදි සක්මන් භාවනාව ගැන කියලා කියවිලා තිනවා. ආනාපාන සතියදීත් ඔය වගේම ස්වභාවයක් තියෙන්නේ. හුස්ම රැල්ල අපිට නාසිකාග්‍රේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වීමත් එක්ක තමයි අපි තේරුම් ගන්නේ ආ මේ අවස්ථාවේ ඔන්න උණුසුමක් තියෙනවා. මේ අවස්ථාවේදී ඔන්න සිසිලසක් තියෙනවා. ඉතින් එතන අර වේදනාවක ස්වરૂපය දැනගන්නා ගතිය එතකොට පහළ වෙලා තියෙනවා. ඒ වගේමයි අපි තමු ස්පර්ශය සිද්ධුනේ නැත්නම් එතකොට මේක දැනගන්න හැකියාවකුත් නැහැ. ඉතින් මේ වගේ අය පස්සපච්චා වේදනා කියන ඒ ස්වභාවය ඊටාම පහසුවේ මේ භවනාදී හඳුනා ගන්න. ඊට අමතරව මම හිතනවා කළා තියෙනවා මේ කියලා තියෙන විස්තර මම හිතනවා ඒ වෙලාවෙදී දැක ගන්නවා මිසක් අපිට මොකක්වත් ඒ වචනයක්වත් කියන්න යන්න අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ පඨවි ධාතුවේ, මේ තියෙන ආපෝ ධාතුවේ කියලා වචනේවත් අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ ඒ ස්වභාවයත් එක්ක බොහොම සංසුම් මනසින් බලාගෙන යන්නයි තියෙන්නේ. එතකොට මේ හැම දෙයක්ම ටික නිකම් දිග හැරෙන්න ගන්නවා. සැඟ වේලා තියෙච්ච දෙයක් හොඳට නිකම් විවෘත වුණා වගේ දේවල් දිග හැරෙන්න ගන්නවා. කළා තියෙන හොඳයි දිගටම කරගෙන යන්න.
ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා මෙම භාවනා වැඩසටහනට සහභාගී වූ දෙවැනි අවස්ථාවයි. වසරක පමණ කාලයක් සක්මන් භාවනාව පමණක් කළෙමි. සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් කරන විට පාදයට සින්දු ගතියක් හා සිසිලසක් දැනේ. ලනුපැදුරේදී රළු ගතියක් දැනේ. සක්මනේදී වම් කකුල ගෙනියනවා තබනවා, ඉන්පසු දකුණු කකුල ගෙනියනවා තබනවා යයි සතියෙන් නැවිද්දෙමි. ටික වේලාවකින් නිදිමත ඇතිවේ. තව දුරටත් සක්මනේ යෙදීමේදී කය උණුසුම් විය. සක්මන් කිරීමේදී සිත විසුරුනි. එම අවස්ථාවල සිත අරමුණට ගතිමි. ස්වාමීන් වහන්සේ එම භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි.
ඔව්. සක්මනේදී අර මම හිතනවා දැනටමත් හුඟක් දෙනකොට වැටහිලා ඇති අපේ සක්මන හරහා හිත එකඟ වෙනකොට පොඩ්ඩක් ඒක නිකන් හැංගෙන්නේ පොඩක් නිකන් නිදිමතට ගියා වගේ. එහෙම නැත්නම් ඇස් නිකන් අඳුර වුණා වගේ, ඇස් පිය වුණා වගේ දෙයක්. සහත්පසනේ අඳුර වුණා වගේ දෙයක් තමයි හුඟක් වෙලාට අත්දකින්නේ හිත සමාධිමත් වීම. මොකද සක්මනේදී හොඳට අපි එළියේ පහළේ ඇස් තරගෙන සක්මන් කරනවා. හිත ටික ටික සමාධි වෙන්න අර වගේ තිබිච්ච ගතිය ආලෝක ස්වභාවය වෙනකොට නිකන් අඳුර වීමක් වගේ වෙන්න පටන් ගන්නවා. පොඩි නිදිබර ගතියක් වගේ වෙන්න පටන් ගන්නවා. එතකොට තමන් තවදුරටත් සක්මනේ යෙදෙනවා කියන එක ඒ තරම්ම සුදුසු නෑ. තේරුමක් නෑ. මොකද එතකොට අපි වීරය අධික වෙලා හිත විසිරෙන්න ගන්නවා. ඊට වඩා කරන්න තියෙන්නේ මේ දැන් හිතේ සමාධි ගතිය සමාධි ලක්ෂණේ දියුණු වෙනවා. ඒකට උපකාරයක් වශයෙන් තමන් එක්ක හිට ගන්න පුළුවන් එතන. හිටගෙන එහෙම්ම අපිට ආනාපාන සතිය නම් වඩන්නේ පොඩ්ඩක් ආනාපාන සතිය වුණත් වඩන්න පුළුවන්. පිම්බිම හැකලීම නම් වඩන්නේ ඒක වඩන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අපි කරන පුරුදු භාවනාව පොඩ්ඩක් හිටගෙන වුණත් කරන්න පුළුවන්. ඊට එහෙම නැත්නම් ආසන්න තැනක නම් තමන් භාවනා කරන්නේ ඉඳගෙන භාවනා කරන්නේ එතනට ගිහිල්ලා භාවනා කරන්නත් පුළුවන්. මොකද අර හැදෙන සමාධි ගතියට සක්මන කියන එක රළු වැඩි. සක්මන කියන ඉරියව්ව ටිකක් වීරය අධික ඉරියව්වක්. ඒතට ඒක චංචල ඉරියව්වක්. ඒතට එතෙන්දී විසිරෙන ගතියකට එන්නේ අර හැදිච්ච සමාධිය. ඒ නිසා එතෙන්දී සක්මන නතර කළා එක්ක පරයන්කයට යන්න නැත්නම් හිටගෙනම පොඩක් තවදුරටක් හිත සූක්ෂමව එකඟ වෙන්න මේ ඉඩ දෙන්නයි තියෙන්නේ.
පරයන්ක භාවනාව ආනාපාන සති භාවනාව ආරම්භයේ ප්‍රථම බුද්ධානුස්සති සහ මෛත්‍රී භාවනාවේ යෙදුණෙමි. ඉන්පසු ආනාපාන සති භාවනාවට සිත යොමු කළෙමි. නාසිකාග්‍රේ වෙත සිත යොමු කරගෙන සියුම් හුස්ම රැල්ලක් ඇතුළු වීම හා පිටවීම දෙස බලා සිටියෙමි. සුළු වේලාවකින් හුස්ම රැල්ල ක්‍රමයෙන් හීන් වී නැති විය. නැවත නාසිකාග්‍රේ වෙත සිත යොමු කරගෙන සිටියෙමි. පසුව ලොකු හුස්මක් ඉහළට ගත්තෙමි. එවිට හුස්ම රැල්ල ආරම්භ විය. ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ දිග වශයෙන් හුස්ම රැල්ල වේගෙන් ඉහළට පහළට ගමන් කරන්නට විය. මෙසේ හුස්ම රැලි ඇතිවීම නැතිවීම දෙස බලා සිටියේ. බොහෝ විට ඈනමකුත් සමග දිග ආශ්වාසය දිග ප්‍රාශ්වාසය ආරම්භ වන අතර හුස්ම ගැනීම වේගයෙන් සිදුවේ. අද දින පෙකණියාවට කැක්කුමක් හටගත්තා. එය කැක්කුමයි කියා මෙනෙහි කළ විට වේදනාව නැති විය. පසුව නැවත කැක්කුම හටගෙන පසුව නැති විය. ඉන්පසු උදරයේ පිම්බීම හැකිලීම දෙසද සිත යොමු කළෙමි. තවදුරටත් භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි.
දිගට කරගෙන යන්න මේ තරම්ම වෙනසක් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට වේදනාව දැනෙන්න පුළුවන්. නමුත් අපි එකපාරටම බලන්න ගියාට ඒ තරම්ම සුදුසු නැහැ. මොකද අපේ ආනාපාන සතියේ ඒ තරම්ම හොඳට සකස් වෙලා ඒකේ සමාධි ගතිය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නම් තමයි අපි වේදනාව බලන්න යන්න සුදුසු. නැත්නම් අපි වාඩි වෙන ගමන් ඉතින් වේදනාව තියෙන්න පුළුවන්. නැත්නම් ආනාපානයේ ටිකක් දුර යනකොට වේදනාව දැනෙන්න පුළුවන්. වඩා හොඳයි ආනාපානෙත් එක්කම තව ටිකක් ඉඳලා හොඳට හුස්ම රැල්ල සංසිඳිලා ඒකාග්‍ර වෙලා ඒ ඒකාග්‍රතාවයත් එක්ක අන්න වේදනාව බලන්න යන එක වඩා සුදුසුයි. එතකොට අන්න වේදනාවේ යථා ස්වභාවයක් තේරෙන්න ගන්නවා. ඒකේ තියෙන සියුම් හැඩතල ලක්ෂණ පේන්න ගන්නවා. එතකොට තමයි ඇත්තටම හොඳ වේදනානුපසනාවක් සිද්ධ වෙන්නේ.
ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ශාරීරික තුල සිදුවන්නේ කුමක්දයි මනසින් මෙමසෙමින් ධාතු මානසිකාර්ය භාවනාව වඩමි. කලින් මා කලේ කොටස් 32 වෙන වෙනම ගෙන ධාතු ලක්ෂණ පිරික්සීමය. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පරිදි ශාරීරික තුල සිදුවන දේ දෙසට හිත යොමු කර භාවනා කළෙමි. ශරීරයේ තුල වචනෙන් විස්තර නොහැකි තරම් පෙරලියක් මා අත්දකිමි. පෙරේදා රාත්‍රී 9:30ට පමණ නිින්දට ගියේ. මා සුපුරුදු පරිදි දවසේ කළ භාවනාව නිින්දට යන විටද මතක් කරමි. ඒ අනුව ධාතු මනසිකාරයේ මනසිකාර කොට බලා සිටියෙමි. වැල නොකඩී අකණ්ඩව සිදුවන පෙරලිකාර ස්වභාවය පුදුමාකාරයි. මා රාත්‍රී එකමාර පමණ වෙනතුරු
නිින්ද
නොගියේ. ඒ වෙලාවේ මා ධාතු මනසිකාරය අතහැර දමා මෛත්‍රී භාවනාව වැඩිමි. එවිට නිින්ද ගියේය. සිදුවූ එක් සිදුවීමක්වත් අවසාන දක්වා බලා සිටීමට නොහැකිය. තවත් සිදුවීමක්, ශබ්දයක්, පෙරලෙන ස්වභාවයක් නැතහොත් වේදනාවක් හෝ හටගනී. ඇති වූ සංසිද්ධිය අවසාන වූයේ අනෙක් සිදුවීමකට සිත ගමන් කිරීමෙනි. සිතට මහා අවිවේකී බවකි. හටගත් සිදුවීම කැඩි කැඩි බිඳි බිඳි යාමට පෙර සිත තවත් සිදුවීමකට ගමන් කොට ඒ ගැන සිත යොමයි. ශාරීරී ධාතු ලක්ෂණ ක්‍රියාත්මක වීමේදී සිතෙහි බලපෑම කුමක්දයි කාරුණිකව පහදා දෙනු මැනවි. මේ සිදුවීම් වල ඇතිවීම පැවතීම නැතිවීම බලන්නට කාලයක් ඉඩ නොදීම තව සිද්ධියක් සිදුවේ. මේ පඨවි, මේ ආපෝ, මේ තේජෝ, මේ වායෝ යනුවෙන් අවබෝධ වූවා පමණි. දවල් කාලයේ භාවනා කරන විට මේ තරම් ප්‍රකටව ධාතු ලක්ෂණ පිළිබිඹු නොවේ.
ඇත්තටම ඉතින් අපිට ඕක වැටහෙන්න තමයි අපි මේ ධාතු මනසිකාරය කරන්නේ. කියන අපිට මේකේ තියෙන මේ අපේ පාලණයෙන් තොර ස්වභාවය. මේක කෙලවරක් නැතුව මේ වෙනස් වෙන ගතිය. ඒකටම ආවේනිකව තමයි ඒක සිද්ධ වෙන්නේ. يعني කායික වශයෙන් තියෙන සම්පූර්ණ හතර මහා ධාතු වල ක්‍රියාකාරීත්වයක්. අපි ඕකට තමයි අයිතිවාසිකම් කියාගෙන ඉන්නේ. මේක මගේ කරගෙන ඉන්නේ. නමුත් ඉතින් ඒක දිහා බලන්න ගියාම අපිට තේරෙනවා මේක කිසිසේත්ම මගේ පාලණයෙන් පාලණයට හසු වෙන්නේ නැහැ, නතු වෙන්නේ නැහැ. ඒ වගේමයි හරීම අවිනිශ්චිත භාවයක් මේකේ තියෙන්නේ. ඒ වගේම මේ හට ගන්නා දේවල් කොච්චර ලාවක් තියෙනවද, කොයි විදිහට මේක වෙනස් වෙනවද, මේ කිසිම දෙයක් ගැන අපිට වැටහීමක් නැහැ. ඒ කියන්නේ අපිට පාලනයක් නැහැ. ඊට ටිකක් බැලුවාම ඉතින් හරී ටිකක් අවිවේකී ගතියක් තමයි තියෙන්නේ. ඒකයි අර මම ඊයේත් එක්කෙනෙක් කිව්වේ අපි සමත සමාධියේක බොහෝම ආස්වාද ජනක විදිහට ඉන්නවා වගේ නෙමෙයි විපස්සනාවකට හැරුණාම එතන තියෙන්නේ ටිකක් දුක්ඛ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. දුක්සහගත ගතාවක් තියෙනවා. මොකද අපි බලන්නේ දුකක් දිහා. ඉතින් මේ කය කියන්නේ දුකක්. ඕනම හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගත් දෙයක් බුදුහාඳුර අත දක්වන්නේ දුකක් වශයෙන්. අපි මේ දුක තමයි නිරීක්ෂණය කරන්නේ. දුක නිරීක්ෂණය නොකර දුකෙන් හිත මිදෙන්නේ නැහැ. අපි මේ දුක හොඳට වැටහුනොත් තමයි මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය වැටහුනොත් පමණයි හිත මේ ටික අත්හැරලා දාන්නේ. අපි මේ ටික කොයිතරම් හිතට හේතු ගැන්නුවත් පොත්පත් වලින් මේ බණ වලින් ඒක හිත අතරින් නැහැ අත්තර වශයෙන්ම. හොඳට හැබැයි මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් හොඳට මේ දේ ඇස්පනා අපිට පෙන්ලා දෙන්න හිතටම තේරලා හිත විසින්ම අත්හැරලා දානවා. ඉතින් ඒක පොඩ්ඩක් ඉතින් මුලදී ඔය වගේ මේ කර්කශ ගතියක් තියෙනවා, වියලි ගතියක් තියෙනවා, පීඩා කරන ගතියක් තියෙනවා. හැබැයි දිගට කරගෙන යන්න මේක ඉතින් හැමදාම ওই විදිහට නෙමෙයි තියෙන්නේ. ටික හිත මේ දේවල් තේරුම් ගන්න හිත විසින්ම මේ සංසිද්ධියෙන් එහාට යන ගතියක් තියෙනවා. මේ සිද්ධිය නිකන් ඈතට යන ගතියක් තියෙනවා. ඊළඟට අපි මේක දැඩිව ග්‍රහණය කරගෙන බලනවා වෙනුවට ඒ දිහා නිකන් උපේක්ෂා සහගතව අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන ගතියකට එනවා. ඒත් ඉතින් අපි මේක ටිකක් අපේ සතියට හසු කරගෙන හොඳට හිර කරගෙන බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කාලෙදි චුට්ටක් ඉතින් ඔය වගේ පීඩාකාරී ගතියක් එන්න පුළුවන්. ඉතින් අර තිබුණ වගේ මේ ශාන්ත ගතියක් නැහැ. මොකද මේ අපේ අවධානය ලක් වෙලා තියෙන දේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. එයා නිකන් ඉන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒ නිසා අපි මේක අපි හිතමු නිදා ගන්න වෙලාවදී කරන්න ගියොත් අනිවාර්යෙන් නිින්ද යන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරයන්ට ওই ප්‍රශ්නේ හිටිනවා. මොකද අපි හිතමු අපි විශේෂයෙන්ම අවදි කරන්නේ සතිමත් භාවය. සතිමත් බව අවදි වෙනවා කියන්නේම අවදිමත් බවක් අපේ හිතේ ඇති වෙන්නේ. ඉතින් විපස්සනා වඩන යෝගාවචරයන්ට ඉතින් ඔය නිින්ද නොයන ප්‍රශ්නේ කොහොමත් පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඉවසා දරාගෙන යන්නයි තියෙන්නේ. ඔව්.
සක්මන් භාවනාව සිත එකඟ වන තුරු ඔසවනවා යවනවා තබනවා යයි සිතමින් කකුල් දෙකට සිත යොමු කර ගමන් කරමි. ඉක්මනින් සිත එකඟ වේ. ඉන්පසු දෙපතුලට දැනෙන ධාතු ලක්ෂණ දක්මින් සක්මන් කරමි. තද බව, රළු බව, බර බව, මුර්ධු බව, සිනිඳු බව, සැහැල්ලු බවද, තෙත් ස්වභාවය, සීතල ගතිය, රත්වීම, වේදනාව ආදී ලක්ෂණද ප්‍රකට විය. වම් පාදයේ ඔසවන විට දකුණු පාදයට බර දැනේ. පාදයේ ඉදිරියට යැවීමේදී සැහැල්ලු බව, ඉබේටම වගේ පය ඉදිරියට යැවීම වායෝ ධාතුව පිහිට නිසා බව තේරුම් ගියා. පයට දැනුණු තෙත් ස්වභාවය ආපෝ ධාතුව ලෙස දැකීමි. විනාඩි 30ක් පමණ එක දිගටම ගමන් කිරීමේදී පාද යටිපතුල රත්වීමක් මෙන් දැනේ. එය තේජෝ ධාතුව ලෙස හඳුනා ගතිමි. සෑම ධාතු ලක්ෂණයක්ම ඒ මොහොතේදී ඇතිවී පාදයේ වෙනස් වෙනවත් සමගම නැති වී ගියේය. තව දුරටත් උපදෙස් පතමි.
දිකට කරගෙන යන්න. දැන් ගාන්ට මේ ඒ පැත්තට වැටලා තිනවා. අර කලින් කර කර හිටියා වගේ කොටස් 32කින් වෙනුවට දැන් ඔන්න ධාතු මනසිකාරයේ සූක්ෂම පැත්තක් අහුවෙගෙන යනවා. මේ පැත්ත හොඳට වැටහිලා තිනවා, කෙරලා තිනවා. තව දිකට කරගෙන යන්න. ආයි මොකක්වත් වෙනසක් අවශ්‍ය නැහැ. හොඳයි.
ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම වසර පහකට පෙර පමණ සිට මෙම නිස්සරණ වනයේ උපදෙස් පරිදි භාවනා කටයුතු කිරීමේ යෙදී සිටින අයෙක්මි. ආනාපාන සතිය හා සක්මන මගේ මූලික කමඨහන් වේ. අවසන් වර ඔබ වහන්සේගෙන් මට ලැබුණු උපදේශය වූයේ ආනාපාන සතිය වැඩිීමේදී දිගු කාලයක් ඒ වෙනුවෙන් ගත නොකර ඉක්මනින් සතිමත් වීමටත් සක්මනේදීත් එදිනෙදා සියලු කටයුතුවලදීත් නිරෝධයේ දැක්මට උත්සාහවන ලෙසයි. ඒ අනුව නිරන්තරයෙන්ම හැම දෙයකම නිරෝධයේ දැකීමට මම සිත පුහුණු කරමි. ඇතිවන හැම දෙයකම නිරුද්ධ වීම මම අත්විඳිමි. හුස්ම ගැනීම හෙලීමේ පවා උසවන තබන හැම පියවරකම ඇතිවීම නැතිවීම මම දකිමි. සුත්තමයේ වශයෙන් නොව ප්‍රායෝගිකව එය සිතට අවබෝධ කර දීම මගේ වෑයමයි. මෙම සටහනේ දින 10ක කාලයේ දැඩි අදිෂ්ඨානයෙන් හා කැපවීමෙන් යුතුව මම සතිය පිහිටුවීමට උත්සාහ කළෙමි. මගේ උත්සාහය සතුටු විය හැකි මට්ටමක ඇතැයි මම සිතමි. සක්මනේදී සිත පිට නොයා නිරෝධය දකිමින්ම බොහෝ වේලාවක් සිටීමට හැකිවීමත් පරයන්කේදී බොහෝ ඉක්මනින් සිත සතිමත් කර ගැනීමත් දැන් මට හැකිය. එමෙන්ම අද දින පරයන්කේදී මම කිසිදු අරමුණකින් තොර සමාධිමත් තත්ත්වයේ සිටියේදී දෙනෙත් ඉදිරිපිට මෙහෙදුම් මෙන් සුදු පැහැ අවකාශයක් වූ අතර එතරම් දීප්තිමත් නො වූ සඳවැනි රවුම් ආලෝකයක් විය. මදක් ඒ දෙස බලා සිටියද පෙර දිනක ඔබ වහන්සේ දුන් උපදෙස් සිහිපත් වී එය නොසලකා හරිමින් මගේ සිත ආනාපානයටත් අනතුරුව ධාතු මනසිකාරයටත් යොමු කළෙමි. ස්වාමීන් වහන්ස, මෙම භාවනා අවස්ථාවලදී නොඑක් සිතුවිලි සිතට ආවත් ඒවා දෙස බලන විට ඉවත් වී යයි. කිසිම සිතුවිල්ලක් ප්‍රපංච කරමින් දුර දිග නොගෙන යමි. එහෙත් සමාජමය ජීවිතයේදී සිතුවිලි පැමිණ ප්‍රපංච වේ. ඒවාද අඩු කර ගැනීමට උත්සාහ කරමි. අරමුණෙන් තොර සතිමත් සිතින් සිටින අවස්ථාවේදී බොහෝ වෙලා පර්යන්කේ සිටින විට දෙපා වල වේදනා සහ හිරිවැටීම් ඇතිවේ. සමහර වේදනා ධාතු මනස්කාරයේ යෙදෙන විට දියවන හිම කුට්ටියක් මෙන් දියවී යන අතර සමහර වේදනා වඩ වඩාත් වේදනාකාරී වේ. එවිට ඉරියව් මාරු කර ඒ දෙස බලා සිටිමි. ඒවාද හිම ගොඩවල් මෙන් කෙමෙන් දියවී යයි. එවිට එහිද නිරෝධය දකිමි. මගේ භාවනාවේ වැඩි දියුණුව සඳහා ඔබ වහන්සේගේ අගනා උපදෙස් අයද සිටිමි.
දැන් ටිකක් ඒ කියන්නේ කරලා තිනා හොඳයි. මේ වීරය දැන් පොඩ්ඩක් අඩු කළා, දැන් වෙන්න ඉඩ හැරියා නම් වඩා හොඳයි. අපි දැන් ටිකක් අර උත්සාහයෙන් කරනවා, වීරයෙන් කරනවා, ටික අදිෂ්ඨානයෙන් කරනවා. ඒ මුගක් වෙලාවට මේ මුල් යුගයේ ටික විපස්සනා වැඩෙන්න ඔය හරියට එන්න පොඩ්ඩක් අන්න විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, හොසග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවිත. ඔය විදිහට බුදුහාඳුරෝ උපදෙස් දෙනවා මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරන්න කියලා. පොඩ්ඩක් අර අපි තිබුණ ආකල්පයේ යම් පුංචි වෙනසක් කරන එක වටිනවා. දැන් පොඩ්ඩක් අර හිත එකඟ වෙලා තියෙනවා, හිත අරමුණකින් තොර සතියක් අත්දකිනවා. ඒ ස්වභාවය නිසා පොඩ්ඩක් හිතට නිකන් නිදහසක් අපි දෙනවා. හිත ඉස්සල තරම් ඕන්ට වඩා හිර කළා තද කළා තියන්නේ නැහැ. අපි නිකන් කායික වශයෙන් මානසික වශයෙන් යම් කිසි නිදහසක් භුක්ති විඳින්න පටන් ගන්නවා. භවනා කරද්දී වුණත් හුඟක් වීරයෙන් යනවා වෙනුවට වෙන්නේ ඉඩ හරින ගතියකට එළඹෙන්න. ඒ කියන්නේ හිත පොඩ්ඩක් පිට යාවි ප්‍රශ්නයක් නැහැ. හිත පිට යනවා. ඒ දිහා පොඩ්ඩක් බලනවා. ආයෙත් ඔන්න ආයෙ අරමුණුවකින් තොර ස්වභාවයට එනවා. ඔන්න ඒ වගේ පොඩ්ඩක් පොඩ්ඩක් අර අපේ ආකල්පමය වෙනසක් දැන් ඇති වෙන එක වටිනවා. මේ භවනා කරද්දී වුණත් දැන් වීරය පාදක කරගෙන යනවා වෙනුවට සතියයි ප්‍රඥාවයි පාදක කරගෙන තමයි දැන් යන්න තියෙන්නේ. මම හිතනවා ඒ ටික පොඩ්ඩක් සකස් වුණා නම් මේ කරලා තිනවා නම් හොඳයි. නිරෝධයක් දැක දැක ඉඳද්දි, ඒ කියන්නේ අරමුණක නැතිවීම දැක දැක ඉඳද්දි හිත සමනේ වීමකට යනවා නම් මම හිතන්නේ මෙතන ලියලා තියෙන්නේ සතිමත් වෙනවා කියලා. ඒ කියන්නේ ඒ සමනේ වීමකට යනවා නම් ඒ සමනේ වීම තුළ මම හිතන්නේ මේකෙත් ලියලා තියෙනවා පැයක් විතර ඉන්නවා කියලා මේ ඉඳගෙන ඉන්න භාවනාවේදී. එතෙන්දී අර වේදනා එන කම් ඉඳලා තේරුමක් නැහැ. කියන අපි තේරුම් ගන්න තියෙන්නේ අපි හිතමු පරයන්කට යන්න කලින් හිතේ යම්කිසි ආතති ගතියක් යම්සි හිර වෙච්ච ගතියක් අද වෙච්ච ගතියක් තිබුණා නම් පරයන්කෙන් මිදෙනකොට ඒ සියල්ල හෝ යම් පමණකට හෝ සමනය වෙලා තියෙනවා නම් අන්න මේ හරියට සාර්ථකයි. එහෙම නැතුව අපි හුඟක් මේක දැඩිව කරන්න ගිහිල්ලා හිත ආතති ගත වෙලා නම් ඒ කියන්නේ අපි ගිහිල්ලා වැඩි. අපි ඕන්ට වඩා වීරිය යොදලා මේකේ සමබරතාවය පවත්වාගෙන නැහැ. සම මෙතෙන්දී අපිට යන්න අමාරුයි. හරියටම මම පැයක්ම ඉන්නවය කියලා අදිෂ්ඨාන පූර්වකව ඉස්සලා ගන්නවා වගේ කරන්න බෑ. දැන් අපි තේරුම් ගන්නනේ කොයි වෙලාවෙදද මේ භාවනාවේ ඉඳගෙන ඉන්න කොටස අවසන් වෙන්නේ. යම් යම් නිරූපණය වීම් තියෙනවා. ඒ කියන්නේ යම් යම් ලක්ෂණ හරහා අපිට තේරුම් ගන්න පුළුවන් ඔන්න භාවනාවට මම වාඩි වුණා, හිත පොඩ්ඩක් පිට ගියා. ඊට පස්සේ මම ඒක තේරුම් ගත්තා. ඒ සිතුවිලි වලත් ඇතිවීම නැතිවීම දැක්කා. දැන් මේකේ අරමුණු වල ඇතිවීම නැතිවීම දකිනා වගේම නැති වෙලා යන හැටි දකිනා වගේම සිතුවිලි වලත් දකින්නයි තියෙන්නේ. ආයි වේදනාය එහෙම නැත්තම් ධාතු ලක්ෂණය කියලා වෙනසක් නැහැ. සිතුවිලි වල තියෙන්නේ තොය ස්වභාවයමයි. ඒකත් දිහා බලනකොට ඒකත් නැතිලා යනවා. සිතුවිල්ලක් එනවා ඒකත් නැතිලා යනවා. ඒකත් බලනවා ඒකත් නැතිලා යනවා. ඉතින් ඒක දිහා බලමින් ඉන්නකොටත් අන්න ආයෙත් හිත අරමුණු නැති ස්වභාවයට එනවා. ආවට පස්සේ බොහොම විවේකීව ඉන්නවා. කියන්නේ අපි මෙතන හිත හුඟා බර කරගෙන හිර කරගෙන ඉන්න ගියොත් ඒ විවේක ගතිය මේ කියන්නේ මේ නිකන් පළුදු වීමක් වගේ වෙනවා. ඒ වෙනකොට අපිට තියෙන්නේ බොහොම දැන් හිත විවේක වුණා. අපි බොහොම සංසුන් වෙලා බොහොම ශාන්ත මනසකින් අපි එතන ඉඳීමක් පමණයි කරන්න තියෙන්නේ. අපි එතන උත්සාහයක් දැරීමක්, වීරිය කිරීමක්, මොකක් හරි කටයුත්තක් කිරීමක් මොකක්වත් නැහැ. බොහොම සංසුන්ව නිකන් ඉඳීම පමණයි තියෙන්නේ. වචනේ පරිසමාප්තාර්ථයෙන් නිකන් ඉඳීමක් පමණයි මේ තියෙන්නේ. එතන එහෙම ඉන්නකොට තමයි අන්න හිත තව නිකන් තැම්පත් වීමක්, තව තව ශාන්ත වීමක්, තව තව තමන් වෙතටම පැමිණීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් වීරිය සමබර කරගන්න. එතකොට තව ඉස්සරහට යන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කමඨින හුස්ම රැල්ලේ නිරෝධය බලන්න. සක්මන් භාවනාව. ස්පර්ශයේ සිත පිහිටුවමින් ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් පා කෙරෙහි විමසිලිමත් සක්මන ආරම්භ වෙමි. පාදෙන් පාදයේ මාරු වන විට ක්‍රියාවලී රාශියක නිරෝධයේ සිදුවන අයුරු බලා සිටියෙමි. වඩා සැලකිලිමත්ව මේ සිදු කරන විට ඇඟේ සමබර බව නැති වී යන බව දැනුනි. පසුව ඇවිදිනවා යන්න පමණක් සිත තබා සක්මන් කළෙමි. හටගත් තැනම නිරෝධයේ සිදුවන අයුරු මෙනෙහි කළෙමි. පර්යංක භාවනාව. පර්යංකේ හොඳින් පට්ටල් වී මම දැන් මෙතන සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. ආසනයට ස්පර්ශ වූ ප්‍රදේශයේ පැවති තෙරපීම තද බව රස්නේ ධාතුවල ක්‍රියාකාරීත්වය නිසා බෙහෙවින් දැනෙන්නට විය. දෙයත් ස්පර්ශය වන තැනද මාසුළු වේලාවක් මෙනෙහි කර හුස්ම රැල්ලේ නිරෝධය බැලීමට පෙළඹිනි. ටික වේලාවක් යන විට මගේ සිරුර ප්‍රාණය නිරුද්ධ වී ගිය එකක්සේ මෙනෙහි වන්නට විය. වතාවන් කීපයක්ම අවසානයේ දක්වාම විවිධ අවස්ථාවන්ට භාජනය වූ මෙම සිරුර නැති වී ගියේය. අවසාන අවස්ථාවේදී මට දැනුනේ අස්ති පද්ධතියක් නැති මල සිරුරක නිරෝධයක් වූවාසේය. රාත්‍රී 7-9 දක්වා දින දෙකක පර්යංක භාවනාව සිදු කරමින් සිටින විට සෙමින් සෙමින් අඳුරු ප්‍රදේශයකට යොමු වන බව දැනිනි. සෑම දෙයකම නිරෝධය බැලීමට පෙළඹී ඇති මා මෙම අඳුරු භවයේ නිරෝධයද බලමින් සිටියද පැයකමාරක් පමණ කාලයේ ඉක්මවා ගොසින් හෝ නිරෝධයක් දැකීමට බැරි විය. මා තුළ පවතින කෙලෙස් රාශිය තමා මේ කියා සිතමින් දින දෙකේදීම පර්යංකේ නිමා කළෙමි. අද දින උදේ පර්යංකයට වාඩි වී එය සුළු වේලාවක් මෙනෙහි කර හුස්ම රැල්ල නිරීක්ෂණයට පෙළඹුණෙමි. නාසිකාග්‍රේට හුස්ම ඇතුළු වන තැන සිටම හුස්ම රැල්ලේ නිරෝධය අනිත්‍ය හටගන්නා අයුරු දැනිනි. ප්‍රාශ්වාසයේද එසේමය. අපට නොදෙනුනත් සෑම ක්‍රියාකාරීත්වයකම තත්ත්වයේ මෙසේ සිදුවන ඇතැයිද සිතුනෙමි. වරින් වර කයේ තැන් තැන්වල ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හොඳින් ප්‍රකට විය. නලයකින් ජලය ගලා යන්නක් මෙන් රුධිරය ගලා යන බව දැනුනි. වෙල්ලාසන්නේ රළ පෙන පිඩු නංවමින් බිඳි බිඳි යන අයුරු මගේ හිස සිට පාදාන්තයේ දක්වාම දැනුණාක් මෙන් හැඟිනි. නොපෙනෙන ක්‍රියාවලි රාශියක් මේ කය තුළ සිදුවනු පෙනේ. භාවනාව සිදුවී ඇති ආකාරයේ වැරදි ඇති තැන් පෙන්වා මට අවශ්‍ය උපදෙස් ලබා දෙන සේක්වා.
ඕගෙන ඇත්තටම ඔය පැත්ත කීප දෙනෙක් ඔය පැත්ත ගැන විස්තර කරලා තියෙන නිසා ඕගෙන හොඳ විස්තරයක් එනවා ඔය මජ්ක්‍ධිම නිකායේ මහා ශුන්‍යත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ يعني යම් යම් ප්‍රායෝගිකව යම් යෝගාවචරේ කොහොමද මේ ශුන්‍යත ස්වභාවය නැත්නම් අනිමිත ස්වභාවයට හිත නංවන්නේ කියලා බුදුහාඳුර කියනවා ආධ්‍යාත්මික වශයෙන් තියෙන අරමුණක් ගන්නවා ඇතැම් වෙලාවක ඉතින් ඒ හරහා හිත අර වගේ අරමුණු වලින් තොර නිමිති වලින් තොර තත්ත්වයටපත් කරගෙන ඉන්න සඳහා ඔන්න උත්සාහත් වෙනවා මොකද ඒ අරමුණේ නිරෝධයක් දකිමින් නැති වී යාමක් දකිමින් එයා ඉන්නවා අර තත්ත්වය හිතට يعني අරමුණු වලින් තොර තත්ත්වයට දැන් හිතපත් වේවි කියලා හැඟීමකින් ඔන්න ඉන්නකොට සමාහලාවට සාර්ථක වෙනවා සමාහලාවට සාර්ථක වෙන්නේ නැහැ බුධාඳුර එක හරිය ලස්සනට ප්‍රායෝගිකව විස්තර කරනවා ඊළඟට අපි හිතමු ඊළඟ බුධාඳුර කියන ඔන්න බාහිර අරමුණක් ගන්නවා බාහිර අරමුණක් අපිට දැන් සද්ද මොනා හරි ඇහෙනවා. ඒ සද්දෙත් ඕක පාවිච්චි කරන්න පුළුවන්. සද්දෙත් ඇතිලා නැතිලා යනවා. ආයේ සද්දයක් කරනවා නැතිලා නැතිලා යනවා. ඉතින් මේ දිහා බල බලා ඉන්නකොට අනේ ඒ හරහාත් හිත නැවතත් අර අරමුණු නොගන්නා තත්වයකට ඔන්න එනවා. ඉතින් මේ අරමුණු නොගන්නා තත්වයට හිත පැමිණීම ඇතැම් වෙලාවට සාර්ථක වෙනවා. ඇතැම් වෙලාවට සාර්ථක වෙන්නේ නැහැ. මේ විදිහ හරි ප්‍රායෝගික විදිහට බුදුහාඳුර විස්තර කරනවා. කොහොමද මේ තත්වය දියුණු කරන්නේ? කියන්නේ අපි මේකට උත්සාහත් විය යුතුයි. මොකද අපි කියන අරමුණු නිරීක්ෂණය කරන්නේ ඒවැය තියෙන ওই ත්‍රිලක්ෂණේ වටහා ගන්න. ත්‍රිලක්ෂණේ වැටෙහෙන්න වැටෙහෙන්න අරමුණු නිකම් බොඳ වෙලා අරමුණ ඈත් වෙලා ඒවට ග්‍රහණය කරන්නේ නැති ස්වභාවයකට හිතපත් වෙනවා. නිමිති ගන්න බැරි තත්ත්වයකට හිතපත් වෙනවා. හොඳට මේ ත්‍රිලක්ෂණේ විශේෂයෙන්ම අනිත්‍ය ස්වභාවය වැටෙහෙන්න වැටෙහෙන්න මේ අරමුණු નિરાයාසයෙන්ම වෙනස් වෙනවා කියලා තේරෙන්න තේරෙන්න ඒක නිමිති ගන්න නැතුව හිත අනිමිත් පැත්තකට යොමු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ යොමු වුණාට පස්සේ දැන් ආයිත් මේකේ නිරෝධයක් දකින්න අපි උත්සාහත් වෙලා වැඩක් නැහැ. මෙතන අරමුණක් නැහැ නිරෝධයක් දකින්න. කලින් අරමුණු සහිත අවස්ථාවේ තමයි අපි නිරෝධයක් දැකීම සඳහා උත්සාහත් වෙන්නේ. අන්න ඒ තිබිච්ච අරමුණු ටික හිත විසින්ම අයින් කළා දාලා අරමුණු වලින් තොර සතියකට හිතපත් වුණාම ඇසෙ තිනි හුදු පැවැත්මක් නැතන් හුදු ඉඳීමක් පමණයි. ඒ අවස්ථාවේ නිකන් නිෂ්කලංකව ඉන්න පමණයි තියෙන්නේ. එතන ඒ හැදෙන අනිමිත් සමාධියක් අපි සාමාන්‍යයෙන් ඒ ටිකක් පුරුදු කරන්න වටිනවා. මේ කියන්නේ විපස්සනාවකට ටික ටික ඔය හරියේ එනකොට ඔය හිතපත් වෙන ඒ අනිමිත්ත ස්වභාවය නැත්නම් ඒ සමාධි ස්වභාවය හිතේ පුරුදු කරගන්න වෙනවා මොකද හිත ඕකට ඒ තරම්ම මුලදී ඇලුම් කරන්නේ නැහැ මුල හරීම ඒකාකාරී බවක් හරීම කිසිම දෙයක් නැති ගතියක් නිකන් අර ඇල් වතුර බොනවා වගේ ගතියක් කිසිම රසයක් නැති ගතියක් තමයි ඇතැම් වෙලාවට කෙනෙකුට වැටහෙන්නේ ඉතින් ඒ නිසා ඔය හරියේදී නැවත නැවත උත්සාහත් වීම හරහා නැවත නැවත එතන හිත තැබීම හරහාම තමයි හිත මේකේ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවායි කියලා හඳුනගන්නේ. මොකද අපි මෙතෙක් ඉඳලා තියෙන්නේ අරමුණු සහිත ස්වභාවයක. අපි හිතම් නිරන්තරයෙන්ම රූප බලමින් යනවා නැත්නම් සද්දහමින් යනවා. ගඳසුවන් නිරීක්ෂණය කරමින් ඉන්නවා නැත්නම් රස බලමින් ඉන්නවා. එහෙම නැත්නම් ස්පර්ශයක් විඳිනවා. එහෙම මේ එකක්වත් නැත්නම් මොනවා හරි අරමුණක් මානසිකව අරගෙන ඒක තුල පැටලලා ඉන්නේ. දැන් මේ ඔක්කොම ටික අයින් වෙලා හිතට නිකන් අරමුණු නැති ස්වභාවයක් ආවහම තමයි තියාට තේරෙන්නේ මේක හරිම ඒකාකාරී. මොකද්ද මේ தත්ත්වය කියලා හුඟක් වෙලාවට මේ தත්ත්වෙ ගිලිහිලා යනවා අපෙන්. කියන්නේ මේ தත්ත්වය අපිට මේ ආධුනික මට්ටමේදී උනත් කෙනෙකුට එන්න පුළුවන්. නමුත් එයාට ඒක හරිම ඒකාකාරී. මේක කිසි වටිනකමක් නැහැ කියලා තමයි තේරෙන්නේ. නමුත් අර හොඳට මේ භවනාවක් විපස්සනාවක් වැඩෙනකොට තමයි හොඳට ත්‍රිලක්ෂණය එහෙම වැටහිලා ටික මේක ක්‍රමානුකූලව වෙනකොට අන්න ඒ හිත තේරුම් අරගෙන පොඩි වෙලාවක් මේ தත්ත්වෙ ඉන්නවා. ඒතර අපිට තියෙන්නේ මේ தත්ත්වෙ ඉඳීමක් පුහුණු කරන්නයි තියෙන්නේ. ඊළඟ පරයන්කෙදි නැත්නම් ඊළඟ අවස්ථාවේදීත් ඔන්න අපි තුමු ධාතු මනසිකාරයක් කරහා ගිහිලා ඒ தත්වෙට හිතපත් වෙනවා. අපි ඒ தත්වේ හිත පොඩ්ඩක් පවත්තනවා. ආයෙත් ඔන්න ඊළඟ අවස්ථාවේදීත් ඔන්න ධාතු මනසිකාරයක් හරහා ගිහිලා ඊළඟ தත්වේ ඒ தත්වයෙන් පවත්තනවා. ඔන්න තව ටිකක් වෙලාවක් ඉන්නවා. ඉතින් මේ විදිහට හිත පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒක පුරුදු කිරීම හරහා තමයි ටික මෙන්න මේ බඳු தත්වේකුත් තියෙනවා කියලා හිතම හඳුනා ගන්න ඕනේ. මේ හිතම හඳුනා ගන්නකම් ඉතින් අපි මේක පුරුදු කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් කළා තියෙන විදිහත් හොඳයි. බලන්න තව කොහොමද මේක පුහුණු වෙන්නේ තව කොහොමද මේක බහුලීකృత කරන්නේ කොහොමද මේ එක එක අරමුණු හරහා අපිටමු වේදනාවක් දැනෙනකොට වේදනාව හරහා ගියත් ඔතෙන් තමයි එන්නේ ඊළඟට අපිටමු ධාතු ලක්ෂණයක් ඒ වෙලාවේ වැටුණා කියලා ඒක ඇතේම නැතේම ස්වභාවය දැක දැක ඉඳද්දිත් හිතෙන්නේ ඔතෙන් තමයි ඊළඟට හිත දිහා බලන් ඉඳද්දි මොනවා මොන හරි සිතුවිලි ටිකක් ආවා. ඒක ඇති වීම නැති වෙන ස්වභාවය දැක දැක ඉන්නව නැත්නම් නැති වෙන ස්වභාවය දැක දැක ඉන්නව ඒත් හිතේ ඉන්න උතෙන් තමයි. ඉතින් අර ඒ කොයි පැත්තෙන් ගියත් මෙතෙන්ටම ළඟා වෙනවා. ඉතින් මේ අනිශ්චිත తත්වය නැත්නම් මේ නිරුද්දේච්ච ස්වභාවය අරමුණු ඇසුරු නොකරන ස්වභාවය බුදුහාඳුර කියනවා පාවිච්චි කරන්න මේ తත්වෙ පුරුදු කරන්න. මේ తත්වෙ පුරුදු කිරීම හරහා තමයි ඊළඟට අපිට තව අපේ හිතේ තියෙන කැලේ සම්මුණ ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් දෙකට කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ පමණයි කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙන නම් අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අවසරයි හාමුදුරනේ. මම පෙරේදා චිත්තානුපස්සනාව පිළිබඳව සිත පිළිබඳව කරුණ ඉදිරිපත් කරා.
හරි මතකයි.
මතකයි. එතකොට අර පාරියංක භාවනාවදී අර ශරීරයේ කැලී ටිකක් විතරක් තිරුලා නැති වෙලා ගියා කියලා ඒ ටික කියපුවා. ඊට පස්සේ වහන්සේගෙන් ලැබුණු මේ උපදෙස් තමයි මේ අර හිතේ හිස් බව වැඩි කරගන්න කියන එක. එතකොට හිතේ හිස් බව වැඩි කරගැනීමේදී සක්මනේදිත් මම පාදවලට નિરાයන්සෙන් යන්නට ඉඩ දීලා හිත දෙසත්
බැලුවා. හරි.
එතකොට හිතේ හිස් බව ගොඩක් ඒ තත්ත්වයට ආවා. ඒකට පරයන්කෙට ගියාට පස්සේ අනිකුත් වැඩවලදීත් ඒ තත්ත්වේ බැලුවා මං හිතට මොකද වෙන්නේ කියලා හිතේ හිස් බව අත්දකින්න උත්සාහ කරා. දොර පරයන්කෙට ගියාට පස්සේ පරයන්කෙදී හිතේ ඉස් බව ගොඩාක් ඇති වෙනවා. ඇති වුණා ගොඩාක් අර නිකන් හිතේ ඉස් බව වැඩියෙන් ඇතිලා වගේ ලොකු වේදිකාවක් වගේ ඉඩ ප්‍රමාණයක් වගේ නිකන් හිස් බවේ
නළු නිලිය නෑ දැන්. නළු නිලිය ඉන්නවා වේදිකාව හිස් වෙලා.
දැන් එතකොට හිස් වෙලා ඉන්නවා. දැන් මම පැත්තක ඉඳගෙන ඉන්නවා.
මුකුත් නැති.
මුකුත් නැතුව පැත්තක ඉඳගෙන ඉන්නකොට දැන් සංගනේ සඳහා එනවා කට්ටිය.
මොනවද වෙන්නේ?
නළු නිලිය එනවා දකින්නවා.
හරි හරි.
ඔව්. ඇවිල්ලා රඟපාලා යනවා.
හරි.
දැන් කොහොඳේ දැන් හොඳ නරක කියලා තීරණයක් නැහැ. යම් යම් මේ රඟපෑම් කරලා යනවා. මම පැත්තකින් දැන් බලා ඉන්නවා. හැබැයි අර ඉස්සර වගේ ඉස්සර දැන් සිටිවිලි එනකොට මාවත් ඇදගෙන යමක් කරගෙන මං ඇදගෙන යන තත්ත්වේ දැන් සිටිවිලි වලදී ඇදගෙන යන තත්ත්වේ නැහැ. ඒ රංගනේ කරලා ඉවරලා
ඒගොල්ලෝ
යනවා. එයාට යනවා යන්න.
හරි.
ඊට පස්සේ මම එහෙම ඉන්නවා මේ ඊළඟට ටික වෙලාවකින් එනවා හුඟක් වෙලා නැතුව තිබිලා එනවා මේ ඒ වෙලාවම ගිය ගමම්මත් එනවා මම බලනවා මොකද මේ වෙන්නේ කියලා බලාගෙන මම පැත්තකට වෙලා බලා ඉන්නවා.
හරි.
එතකොට මේ දැන් සමහරට මේ දෙවිවරු වෙන්නත් පුළුවන්. යක්කු වෙන්නත් පුළුවන්. ඒ හොඳ කියන්නේ හොඳ නරක කියන අදහස් වෙන මේ ඉතරදී මේක හොඳයි මේව නරකයි දුක හිතෙනවා අරමවා ඇලීම් ගැටීම් ඇති වෙන ඒවා මොනවාවත් මම මේ
උපේක්ෂාවෙන් ඉන්නේ.
උපේක්ෂාවෙන් මම පැත්තක.
හරි.
මම පැත්තක ඉන්නවා ඒව ඇවිල්ලා යනවා මම ඇදගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. මම රැවටෙන්නේ නැහැ. ඉස්සර රැවටුණා වගේ රැවටෙන්නේ නැතුව මම ඉන්නවා එයා ඒ යනවා යන්න.
හොඳයි.
මේ ඊට එතකොට මේ
දැන් අපේ සෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ලස්සන වචනයක් කියලා තිබුණා. සිතුවලට එන්න දෙන්න හැබැයි තේ දෙන්න යන්න එපා. අපි තේ දෙන්නොත් තමයි ඒගොල්ලෝ ඉන්නේ වැඩි වෙලාව. තේ දෙන්නේ නැතුව හිටියාම ඒගොල්ලෝ ඉක්මනට යනවා.
ඒ කට්ටිය බාර ගන්නෑ මම.
අන්න හරි.
බාර ගන්න සංග්‍රහ කරන්න යන්නේ
නැතුව. සංග්‍රහ කරන්න යන්නේ නැතුව හිටියා නම් හරි.
ඒත් ඉන්නකොට බහලා යනවා නැවත ඒ කට්ටියම සමහරට එන්නේ නැතු වෙනවා පුළුවන්. තව මෙතෙන්දි එනවා ආයේ අපිට කියන්න බෑ මේ. ඊළඟට එන්නේ මේක. ඊළඟට එන්නේ අහවලදී කියලා මට තියෙන ගන්නත් බෑ මම මේ බලා ඉන්නවා කවුරු වෙයිද දන්නේ.
හරි.
ඇවිල්ලා යනකම් මාත් පැත්තට බලා ඉන්නවා ඉස්සරහට. ඊළඟ මොහොතේ කවුරු එනවද කියලා දන්නේ.
හොඳයි.
මේ මොකද එතකොටම තේරෙනවා ඉතින් අපිට ඇති නැති ගතියක් තේරෙනවා. ඇවිල්ලා යන බව. ඇවිල්ලා යනකොට එතන අනිත්‍ය බව. ඒක තියාගත්ත ඒවා ඒ හොඳ හරි නරක හරි ඒ ඇලිම් ගැටීම් නේ එතන දෙකම ඉන්නේ.
ඔව්.
ඒ දෙකම තමන්ලඟ තියාගත්තොත් තමයි දුක ඇති වෙන්නේ කියන එක එතකොට තේරෙනවා එතකොට.
හොඳයි. ඔව්.
මේ රෙහිම තත්ත්වයක් තමයි
දිගට කරන්නේ නැහැ. ඕක දිගට කිරීම හරහා තමයි, ඒ කියන්නේ අපේ, ඒ කියන්නේ දැන් ඔහොම ඉන්න හිතේ පැහැදිලි බව වර්ධනය වෙනවා.
ඔව්. ආලෝකය සහිතව දැන් වේදිකාවේ හොඳට ආලෝකය
තියෙනවා.
වගේ තියෙනවා.
ඔව්. ඒ කියන්නේ ආලෝකය අරමුණු කරොත් ආලෝකයට බැහැ ගන්න පුළුවන්. ඒක එහෙනම් ආලෝකය ගැන එච්චරම තැකීමක් කරන්න යන්නත් අවශ්‍ය නැහැ. අපිට තියෙන හිත බොහොම විවේකීව තබා ගැනීම පමණයි. ඒ කියන්නේ හිත විවේකීව, නිෂ්කලංකව, ආතතියකින් තොරව ඉන්න ওই තත්ත්වෙදී බුදුහාඳුර කියනවා සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා කුසලා ධම්මා නො අනිමිත්තා. නැත්නම් සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසලා ධම්මා නො අනාරම්මනා. සනිමිත්ත වර්ගයේදී බුදුහාඳුරෝ කියනවා දැන් මේ යම් තා පාපක අකුසල ධර්මයන් තියෙනවා නම් ඒක පහළ වෙන්නේ අරමුණක් සහිතව. පහළ වෙන්නේ එක්ක නිමිත්තක් සහිතව. දැන් ඔය தත්ත්වෙදී ඒ අරමුණු අපි ආවට ඒව ගන්න ඇසුරු කරන්නේ ඒකට එහෙම යන්නත් හරිනවා. නිමිති ආවට ඒව ගන්නෑ අපි ඒව ඇසුරු කරන්නේ නැහැ. ඒතොර අනිමිත්ත ස්වභාවයක ඉන්න ඉන්න හිතේ අකුසලයක් ඇත්තෙම නැහැ. හිතේ කුසල අකුසල දෙකම නැහැ. හිතේ තියෙනවා එයාටම ආවෙනික නිදහසක. එයාටම දැන් කියන්නේ අපි හිතමු මුලදී තමයි අපි ඊයේ කතා වුණා වගේ මුලදී තමයි අපිට මේ සතිය දිනු කරන්න වෙන්නේ අරමුණක් සහිතව. හැබැයි දැන් ඔන්න සතියක් පටන් ගන්නවා අරමුණු රහිතව. ඉතින් මෙතෙන්දී අපි හිතුවොත් සතිය දිනු කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම නැත්තම් සතියේ පැවැත්මට අනිවාර්යෙන්ම අරමුණක් අවශ්‍යයි කියලා හිතුවොත් ඒක මුල් කාලෙදී ඇත්ත තමයි. හැබැයි මේ කාලෙදී ඇත්ත නෙමෙයි.
දැන් මට වාඩි වෙලා වුණත් අරමුණකට ගන්න ඕනේ
නැහැ. ඔව් අන්න ඒක තමයි. දැන් අන්නේව තමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා අපි ආයාස කළා තමයි අරමුණු රහිත තත්ත්වයට ආවේ. දැන් බලන්න ඕනේ අනායාසයෙන් මට පුළුවන් ද ওই தත්ත්වේ පවත් ගන්න. දැන් ඉස්සෙල්ලා හිර කරගෙන බර කරගෙන මේ තමයි හිත බලෙන් තියන් හිටියේ ඒ தත්ත්වේ. දැන් බලන්න මම නියම් අත් දෙක අතහැරලා මොකක්වත් නැහැ හිතටම කියනවා කැමති කාලයක් ඉන්න කියලා. අන්න එහෙම අනායාසයෙන් ඉන්නකොට තමයි අන්න හිත යන්න පටන් ගන්නෙ. මොකද අපි හිර කරගෙන නැහැනේ ආව. ඒකට අන්න එයාට ආවේනිකව තියෙන ආශ්‍රව ධර්මයන් නිසා, අනුසය ධර්මයන් නිසා අන්න ආයෙත් මොකක් හරි ගිහිලා උපාදාන කරනවා. අපිට ඔන්න ආයෙ ගිහින් දරුවෙක් මතක් වෙනවා නැත්නම් ඔන්න අකමැති කෙනෙක්ව මතක් වෙනවා මොනවාන් හරි ඉන්න. ඔන්න ආයෙත් ඒ උපාදාන වුණාම අන්න අපි එතන තේරුම් ගත්තා ඔන්න සතියෙන් ඇත්තටම පෙන්නලා දෙනවා. සතියෙන් පෙන්නලා දෙනවා ඔන්න නැවතත් ගිහිලා අරමුණු කර පැටලුණා ආයෙත් ගිහිලා උපාදාන කරා ඔන්න ඇලුණා කියලා අන්න සතියෙන් පෙන්නලා දෙනවා. සතියෙන් පෙන්නලා දුන්නට පස්සේ අපිට ප්‍රඥාවෙන් කරන්න තියෙන්නේ ආයෙත් එතනින් හිත නිදහස් කරගන්න. ඉතින් ඔයගහ ලස්සනට බුදුහාමුදුරු විස්තර කරනවා. කියන්නේ ඉතින් ධර්මයේ පොඩ්ඩක් මතුවෙන්නත් එක්ක ඉතින් වචනයක් කියනවා නම් සුත්ත නිපාත එහෙම ලස්සන ගාතාවක් තියෙනවා. බුදුහාඳු කියනවා යානි සෝතානි ලෝකස්මින් සතිතේ සං නිවාරණ. සෝතානං සංවරං භූමි පඤ්ඤායේතේ පිතියරේ. මේ යානි සෝතානි ලෝකස්මින් සතිතේ සං නිවාරණ. යම්තා කෙලෙස් සැඩපහරවල් මේ ලෝකේ තියෙනවා නම් අන්න ඒකට සතිය තමයි නිවාරණය වෙන්නේ. ඒකට සතිය තමයි නිකන් වේලක් බැඳා වගේ නතර කරන්නේ. සෝතානං සංවරං භූමි අන්නේ කෙලෙස් සැඩපහරවල් සංවර කරන්නේ සතියෙන්. පඤ්ඤායේතේ පිතියරේ. ප්‍රඥාවෙන් තමයි ඒවා වියලවා හරින්නේ කපා හරින්නේ ප්‍රඥාවෙන්. ඒ නිසා මේ සතියයි ප්‍රඥාවයි මුල් කරගෙන තමයි දැන් විපස්සනා ඉස්සරහට යන්නේ. ඒ නිසා අපි මේවා තේරුම් ගනිමින් හොඳට සතියෙන් දැන් මෙන්න මේ වෙලාවේ මෙන්න මේක අරමුණක් ඇල්ලුවා කියලා පෙන්නනවා. ඉතින් අපි දන්න විපස්සනා උපක්‍රමයක් පාවිච්චි කළා. හිත ඒ ඇල්ලිච්ච ස්වභාවයෙන් නැවතත් උපාදාන කරන්නේ නැතුව ආයතර අනිසිස ස්වභාවයට ගන්නවා.
දැන්
විවිධ ක්‍රම තියෙනවා. අන්න ඒකයි. විවිධ ක්‍රම තියෙනවා. දැන් අර ඊයේ අපි ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී විවිධ ක්‍රම පෙන්ලා දීලා තියෙනවා. ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේදී විවිධ ක්‍රම පෙන්ලා තියෙනවා. කොයි ක්‍රමේ පාවිච්චි කළත් වරදක් නැහැ.
එහෙනම් දැන් තුන මතක් වෙනකොට දැන් අපිට මුරුවන්වැලිසෑය වන්දනා කිරීමක් මතක් වෙන ඒ රංගනේ ගියත් ඊළඟට තරහකාරයක් මතක් වෙන එක ගියත් අපි එතෙන්ද ඒක උපාදානය කරගත්තොත් තමයි එතන කුසල ලකුසල
සිද්ධ වෙන්නේ.
සිද්ධ වෙන්නේ.
ඔව්. කියන්නේ අපිට ඇත්තනම් වෙලා තියෙන්නේ ඒ කියන්නේ දැන් අපි හිතමු ගිය භවයේදී අපි මොනවා හරි කුසල ලකුසල් කළා තියෙනවා. එතන ඒකට අනුරූපී අපිට මෙහෙදි විපාක හම්බ වෙනවා. දැන් අපි අර අපිටම ගිය භවයේදී දෙයක් කරද්දී අපිටම කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා, මමෙක් වෙලා ඔන්න අපි කර්ම කරා. යනු කර්ම රැස් වුණා. ඔන්න දැන් ඒකට අනුරූපීව ඔන්න දැන් කර්ම විපාක දැන් සකස් වෙලා තියෙනවා. අපි කර්ම විපාකෙ විඳිනකොටත් කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා ඔන්න අපි කර්ම විපාක විඳින්න යන්නේ. අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ නිසා දැන් ඔන්න අපිට විපස්සනා හරහා ක්‍රමයක් හම්බ වෙනවා. මේ කර්මානුරූපව දේවල් ඉදිරිපත් වෙනවා වෙන්න පුළුවන්. පුළුවන්ද මට මේකෙන් අලුතෙන් කර්ම හදන්න නැතුව ඉන්න? කර්ම රැස් කරන්න නැතුව ඉන්න පුළුවන්ද? කියලා නම් තමයි ටික අනේ පැත්තට තමයි යන්නේ.
මම උදාහරණයක් කිව්වේ මම තරහ කරෝනේ මට.
ඔව්. හොඳයි. හොඳයි. ඉතින් මේ දෙකට කරගෙන යන විදිහ හොඳයි.
තිරුවන් සරණයි.
අවසරයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම ඊයේ කර්ණක් ඉදිරිපත් කළා.
ඔව්.
ඉයේ ඔබ වහන්සේ දුන්න කමටහන් අනුව මම පරියංකයේදී අර සිත එකඟ කරගත්තට පස්සේ අත් කෙරෙහි සිත යොමු කරන්න බැලුවා.
හරි.
කීප වරක් උත්සාහ කළා කොහොම හරි එතෙන් හිත යොමු කරගත්තා. සමහරක් කාලවලදී අත් දෙක ටිකක් ස්පර්ශ කරලා ටික වේලාවක් ඉනවා පහු හිත යනවා. එහෙම එහෙම කොහොම හරි ටිකකින් සිත ගත්ත අත් දෙක කෙරෙහි එතෙන්දී ඉස්සල්ලාම තද ගතියක් දැනුණා. එතෙන්දී අර පටවි ධාතුව කියන එක හිතුණා මට ටික වේලාවකින් උණුසුමක් වායු ධාතුව තෙරපි මත වෙන තේජෝ ධාතුව වෙන්නේ නැති කියලා හිතුවා. ටික වේලාවක් යනකොට සිසිලසක් දැනුණා. මම හිතුවා මේ අර තද උණුසුම්
තෙරපීමත් එක්ක ඒක ප්‍රතික්‍රියාවක් වශයෙන් දහඩිය දාන්න ඇති. ඒක මේ තේජෝ ධාතු වෙන්නේ නැති කියලා ඒ වගේ
ආපෝ චුට්ටක් වතින්දී අර හිතන පැත්ත තරග කරන පැත්ත පුළුවන් තරම් සමනය කරලා තියාගන්න. ඒ කියන්නේ අපි මේක වෙන දේ ගැන අපි තුන් දැන් ඔන්න මට උණුසුමක් දැනෙනවා. ඇයි මේ උණුසුම දැනෙන්නේ? ආ මෙතන තේජෝ ධාතු වෙන්නේ නැති කියලා ඔන්න එහෙම හිතන්න ගත්තොත් වැරදි. එහෙම නෑ. එහෙම නෙමෙයි මේ තේජෝ ධාතුව කියන වචනයත් අවශ්‍ය නෑ. එච්චරටවත් අවශ්‍ය නෑ.
දැනීම විතරයි.
එච්චරයි. හිත තියෙන්නේ බොහොම නිහඬව. හිත කියවන්නේ නැහැ. හිත පොතේ දැනුම මතක් කරලා දෙන්නේ නැහැ. මේ තියෙන රස්නේ ගතියක් තියෙනවා. ඒ රස්නේ ගතියට මොකද්ද වෙන්නේ? කියන එක තේරුම් ගැනීමක් පමණයි තියෙන්නේ.
අතේ බරය ගතියක් දැනුණ මුලදී ස්වාමීන් වහන්සේ ටික වේලාවකදී ඔය ඒ සිතුවිලි දිහා තියාගෙන මම ටික වෙලා බලාගෙන හිටියා.
හරි.
එතකොට ටිකක් අත් දෙක ලිහිල් වෙන ගතියක් දැනුණා.
හරි.
ඊට පස්සේ ලිහිල් වෙලා ගිහිල්ලා කොහොම හරි ටික වේලාවක් ඉන්න ඇති. ඒක පාටම නිකන් අත් දෙක දැනීමක් නැති වුණා. එතන අත් දෙක නැහැ වගේ ගතියක්.
හරි.
ඊට පස්සේ මම ආපහු අත් දෙක පොඩ්ඩක් ඇඟිලි චලනය කරලා පොඩ්ඩක් තියෙනවනේ අත කියන එක දැනෙන්න කියලා ආපහු අර විදිහටම මෙනෙහි කරා.
හරි.
දෙවෙනි සැරේටත් අර වගේ වුණාට පස්සේ එතන ඉදිරියට යන්න මන් දන්නේ නැති නිසා මන් නැගිට්ටා ඒ භවනාවේ අවසන් කරලා.
ඒක ඒක විතරක්ම දැන් අපි තුන් මේක බලබලා ඉන්නවා. දැන් මේක නොදැනී ගියාට පස්සේ ආයෙත් නිකන් කය දිහා සමස්තයක් වශයෙන් අවධානය යොමු කරලා බලන්න මේ වෙන මොනවාද අලුතෙන් තියෙන්නේ. දැන් හුඟක් වෙලාවට ඔය පිම්බීම හැකිනීම වගේ දේවල් තියෙනවා. අපි කයේ කොහොමත් මේවා නිරන්තරයෙන් සිද්ධ වෙනවානේ. ඉරායාසෙන් අපි හුස්ම ගන්නවා. ඒ හරහා මේ උදර පේශීන්ගේ චලනයක් සිද්ධ වෙනවා.
එහි සම්.
අද මේ චලනයට හිත දෙබ්බොත් ඔන්න චලනය කියන්නේ වායෝ ධාතුවක්. දැන් ඒ පේශීන්ගේ මුලදී අපිට චලනය හරහා වායෝ ධාතුවක් ප්‍රකට වෙන්න පුළුවන්. අපි තුම අගහරියට ගියාට පස්සේ නියත් තද වෙලා නතර වෙනවා වගේ තියෙනවා. අනත් ආයෙත් නිකන් පටවි ධාතුවක් වගේ ප්‍රකට වෙන්න පුළුවන්. ඊළඟට ආපස්සට එනකොට යන ලිහිල්ලීමක් තියෙනවා. කියන්නේ වගේ මේ ඒ ලක්ෂණ ටික හොඳින් මේකේ තේරුම් ගනිමින් යන එක තමයි තියෙන්නේ. ඒ නිසා අර අපි බලබලා හිටිය ලක්ෂණය නැති වෙලා ගියාට පස්සේ බලන්න වෙන මොනවාද අලුතෙන් දැන් දැක ගන්න පුළුවන්.
අර ඒ වගේ නිකම් පපු අර පිම්බීම වගේ දැනුණා මම ඒ උනාට එතෙන්ද ගියේ නැහැ මට හිම අවබෝධයක් තිබ්බු නැති නිසා.
හරි. ඒක තමයි. දැන් ඒ කියන්නේ දැන් මේ භාවනාවේදී ධාතු මනසිකාරයේදී මුළු කයම වළංගුයි. එක තැනක් කියලා නැහැ. දැන් මුළු කයම වළංගුයි. මේ කයේ ඕනම තැනක හටගන්න සංවේදනාවක් අපි ටග් ගාලා හිත එතෙන්ට යොමු කළා. ඒකේ මොකක්ද වෙන්නේ කියලා බැලුවා. එතකොට ඒක අවසන් වුණා. ඊට පස්සේ ඔන්න වෙන තැනක් පටන් ගත්තා. අපි ටග් ගාලා අතන අතහැරුණා. දැන් ආයෙ අලුත් තැනට ආවා. එතන මොකක්ද වෙන්නේ කියලා බැලුවා. ඉතින් දැන් හිතන්න අපිට කොයි තරම්නම් දැන් හිත අවශ්‍ය තැනට යොමු කිරීමේ හැකියාව වර්ධනයලා තියෙන්න ඕනද? අන්නේව තමයි සක්මණෙන් හැදෙන්නේ. දැන් අපි සක්මන් කරනකොට වම් පාදයට මුලින් අවධානය යොමු කරනවා. නේද? ආයි දකුණු පාදය, ආයි උන වම් පාද. දැන් මේ නිරන්තරයෙන්ම කය චලනය වෙනවා. එතකොට අපි මේ අභ්‍යාසයක යෙදෙනවා. කොහොමද මේ අපිට ඕමනා තැනට දැන් හිත යොමු කරන්නේ? හිත හසුරවන්නේ. එතකොට ඒ හැකියාව අපිට වර්ධනය වෙලා නම්, එතකොට මේ කයේ ඕනම තැනක සංවේදනාවක් පටන් ගන්නවා. කයේ ඕනම තැනක ඔයගේ ධාතු ලක්ෂණයක් මතුවෙනකොට, වේදනාවක් මතුවෙනකොට අපිට ටග් ගාලා බොහොම යහසුලුව ඒක බලා ගන්න පුළුවන්. ඒක ඒ නිසා දැන් මුළු කයම වළංගුයි කියලා තේරුම් ගන්න. මේ කයේ එක තැනක් කියලා විශේෂ නැහැ. කොහේම හරි කයේ ධාතු ලක්ෂණයක් මතුවෙනවා නම් වේදනාවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කායනුපසනාවේ වේදනානුපසනාවේ හරි ළඟ තියෙන්නේ. ඉතින් කොයි පැත්තෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මේ මතුවෙන දේවල් හොඳින් දැක ගන්න.
හරි.
හොඳයි. එහෙනම් අද වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට සාකච්ඡා අවසන් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අදත් අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡායේ නිරත වෙලා තිනවා. අද දවස පුරාම මේ පිංතුන් තම තමන්ගේ භවනා කටයුතු වල නිරත වෙමින් උතුම් වූ සීලයක් ආරක්ෂා කරමින් කුසල මේ රාශියක් අත්පත් කරගත්තා, රැස් කරගත්තා. ඉතින් අපි මේ දවස පුරා රැස් කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මේ පරලෝකීය සීල ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සීල පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තාක් අසන්න සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.